වෙසක් ධර්මානුශාසනාව වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනා පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාසන මහාධිපති මහා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමභන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං.
ආමභන්තේ සාදුසා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ ආනන්දමය ධම්මෝ දේසිතෝ යෝ මය ආනන්ද ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ මමච්ඡයේන සත්තාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවත්න රාජෝත්තමයන් වහන්සේ විසින් ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අමතා දේශනා කළ විශේෂ දේශනාවක සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ සඳහන් වන්නේ දීඝනිකායේ මහා වර්ගයට අයිති මහා පරිනිර්වාණ සූත්‍රයටයි. සරුවඥන් වහන්සේ අසංඛේය කල්ප 20කට ඉහෙතදී, ඒ කියන්නේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහෙතදී මෞපියන්ට උපස්ථාන කරමින් සිට සද්දවසක් තිස්සේ මෑණියන් කරපිට තියාගෙන මහසවරේ පේනලා අවසාන දවසේදී ලෝතුරා බුදුබා පැතුවා. එදවස් සිදීම ගොඩවේ දිවි හිමියන් මෑණියන්ට උපස්ථාන කළ අතර මෑණියන්ගේ අවසාන මොහොතේදී මෑණියන්ගේ හෘදයාංගම ආශිර්වාදය ඒ බෝසත් පුතුණුවන් වහන්සේට පිරිනැමුණා. ගොඩෙහිදී දෙහිදී මෞපිය උපස්ථාන කළ දාතක් ඇති පුතාණන් වහන්සේ ඔබමතු බුදු වේවා කියන ආශිර්වාදයේ පැවැත්තුවා. මේ දරුවාගේ సంతානේ සිවි සම්මස්නාර ඇට ඇටි මඳුළු දක්වා මේ ආශිර්වාදයේ විනිවිද බැසගත්තා. එදා පටන් සත් අසංකේය කල්ප ලක්ෂයක්ම ලෝතුරා බුද්ධ ශාසන 125,000ක් සම්මුඛ වෙමින් අනේකාකාර දානාදී කුසල් පුරමින් සිතින් බුදුබාපතාගෙන මනෝ ප්‍රණිධානේ පෙරුවා. පුරාණ දීපංකර බුද්ධ ශාසනයේ සිට නවාසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි බුද්ධ ශාසන 387,000කදී නානාවිද දානාදී පාරමී පුරමින් වචනින්ම බුදුබා පතමින් අනියත බෝධිසත්වයෙක් හැටියට පෙරුම් පුරාගෙන ආවා. ඒ වාක් ප්‍රනිධානය දීපංකර පාදමූලයේදී අෂ්ටංග සමන්නාගතව අෂ්ට ධර්ම සමෝධානව ලෝතුරා බුදු වෙන බවට විවරණ පතුල් ලැබුවා. එදා සිට සාරා සංකේය කල්ප ලක්ෂයක්ම ඇස්සිස් මස්ලි එවගේම අමුදරුවන් රාජ්‍ය පවා පරිත්‍යාග කරමින් පංචමහා පරිත්‍යාග ත්‍රිවිධ අර්ධචාරියා සහ සමත්‍රිංසත් පාරමී පුරමින් මහා ප්‍රනිධානී පුරමින් ඇවිත් වෙසතුරු අද්බැවිදී සත්වාරයක් මහා පෘථිවිය කම්පා කරවමින් බෝධි සම්භාර මුදුන් පමුණවා ගණ්ඩ සමත් වුණ. නැවත තුසිත දෙවලෝ ඉපද සිටිද්දී දසදහසක් වලේ දෙවිඹුන්ගේ ආරාධනය පිළිගෙන පස් මහා බැලුම් බලා මනුලොව පහළ වුණා. ප්‍රතිසන්දි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය අවස්ථාවන්හිදී දසදහසක් ලෝක ධාතුවල අසීමිත ප්‍රාතිහාරයන් සිද්ධ වුණා. වයස 16දී රාජ්‍යශ්‍රීයට පත් වුණා. දෙව් කුමරෙක් මින් අනේකෙවිද ගෘහ සම්පත් විඳීමින් රාජ්‍ය සම්පත් විඳීමින් සිට වයස 29දී සතර පෙරනිමිති දෙකීමෙන් කලකිරි වාසී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. එවාගෙම දසතියක් ඇතුළතදී අෂ්ට සමාපත්තිය ලාභී වුණා. මහා ප්‍රදං වීරිය වැඩ වූ අවුරුදු 6කට ආසන්න කාලයක්. අවසාන සති දෙකදී මැදුම් පිළිවෙත අනුගමනය කරමින් නැවත අෂ්ට සමාපත්තිය ලාභීව සමවත් සෝයෙන් වැඩ ඉඳලා හරියටම උපතින් 35 වෙනි වසර සපිරෙන වෙසක් පෝය දවසේදී සුජාතා සිටු දේවී පිළිගැන්වූ කිරිපිරු දානේ පිළිගෙන බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාරු පරාජය කොට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාලා. එමේ සරුවඥන් වහන්සේ සත් සතියක් නිවන් සුව වඳලා වළඳලා ඊළඟට තමන් වහන්සේ ලැබුණු ආරාධනේ පරිද්දෙන් දම්සක් දේශනාව පැවැත්වා බරණැස් නුවර සමීපයේ ඉසුපතනාරාම මිගදායේ. එදවස් සිදී දස දහසක් ලෝක ධාතුවට එක හඬින් ඇසෙනසේ ඒ අනුත්තර ධර්මචක්‍ර සූත්‍රයේ දෙසූ දවසේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රධාන අසංකේයයක් පිරිස සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. 18 කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණා. එතෙන් සිට අවුරුදු 45ක් මුළුල්ලෙහි ලොවට අමා දහම් වැස්සේ වස්සවමින් සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුර පැමිණෙව්වා. තමන් වහන්සේගේ ආයුෂ් ප්‍රමාණය කෙටි කාලයක් වන බැවින් අනාගතය අවුරුදු 5000ක් තිස්සේ ලෝ 15 වන කලපින් ඇති උතුමන්ට උපකාර වනු පිණිස අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මානෙල්මල් විහෙදෙන සුවඳ විහෙදෙන මුඛ පියුමේ මුව පද්මයෙන් එවාගේම සුදු බුදු රැස් වෙන දළදා ස්පර්ශයෙන් සුවාසූ දහසක් දහම් කඳ දේශනා කළා. තමන් වහන්සේගේ අවසාන වර්ෂය ඒ කියන්නේ අවුරුදු 80ක් පිරෙන වර්ෂය සමීප වුණා. ඔය අතර පුදුම සිද්ධියක් වුණා. ඒ සම්බන්ධව විස්තර විවරණයකුයි මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන්නේ. බණවර 6කින් තරම් පරිමිත මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සවිස්තරව දේශනා කළ යුතුව තියෙනවා. නමුත් ඒ සඳහා කාලයේ මැදි බැවින් එහි සාරාංශය කෙටියෙන් අපි ඉදිරිපත් කරනු ලබන්නේ මේ වෙසක් පොහොය නිමිත්තෙන්, ඒ කියන්නේ 2550 පෙරෙන වෙසක් පොහොය නිමිත්තෙන් බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනයේට ගැළපෙන බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රය ගැන කෙටි හැඳින්වීමකින් සීලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවත් එවගේම සරුවඥන් වහන්සේ විසින් දේශනා කළ ලද අවසාන අනුශාසනාවත් සිහිගන්වනු පිණිස මේ දේශනය අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. අපේ සරුවඥන් වහන්සේ අවසාන වර්ෂයට සමීප කාලයේ ගිජ්ජකූට පර්වතයේ සේනාසනයේ වැඩ හිටියා. එහිදී ආනන්ද ස්වාමින් වහන්සේ පවන් සලමින් සිටින වෙලාවේදී වස්සකාරකේන මගධ මහාමාත්‍යතුමා සරුවඥන් වහන්සේ සම්මුඛ වෙන්න ආවා. එසේ සම්මුඛ වෙලා සාකච්ඡාවක් කළා. ඒ කියන්නේ අජාසත් රජුගේ අගමැතිතුමා තමයි මේ වස්සකාර බ්‍රාහ්මණතුමා. එතුමා අසා සිටියා භාග්‍යතුන් වහන්සේ අපේ මහරජුරු ලිච්ඡවි රාජධානි ආක්‍රමණය කරන්න සූදානම්ව සිටිනවා කියලා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ ඔහුට ඇහෙන්ද අනඳ මාහිමියන් වහන්සේගෙන් ඇහැවා. ආනන්දයේ මීට හිතදී විශාලා මහනුවර ලිච්ඡවි රාජධානියෙහි උදේනී චෛත්‍ය ස්ථානයේදී මම ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම 7ක් දේශනා කළා. ආනන්දයේ ඒ අපරිහානීය ධර්ම 7 ඒ අය අනුගමනය කරනවාද? එය පළමු වැන්න නිතර රැස්වීම, රැස්වීම බහුලව වාසය කිරීම. දෙවැන්න සමගියෙන් රැස්වීම, සමගියෙන් රාජකාරී කටයුතු කිරීම, සමගියෙන් විසිරී යාම. තුන්වැන්න ඈත අතීතයේ පටන් එන ලිච්ඡවි රජදරුවන්ගේ නොපැන වූ අනපනත් නොපැනවීම, පැනව අනපනත් නොබිඳීම, පැනව අනපනත් දනු පැවතීම. සතරවැන්න ලිච්ඡවි රජදරුවන්ගේ වැඩිහිටි වයවුරුද රජදරුවන් ගෞරවයෙන් ඇසුරු කිරීම, ආවාද ලබා ගැනීම. පස්වැන්න ලිච්ඡවි රාජධානියෙහි කුල කුමාරිකාවන්, කුල කාන්තාවන් බලහත්කාරයෙන් සුවසන්තක කර නොගැනීම. හයවැන්න ඒ ලිච්ඡවි රාජධානී නගරය තුලත් එයින් පිටතත් තියෙන පූජන ස්ථානයන්ට කලවිරු පුද සත්කාර නිසසේ පැවැත්වීම. හත්වැන්න ලිච්ඡවි රාජධානියට එන යන රහතුන් වහන්සේලාට ආරක්ෂාව සැලසීම. ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙන අහලා තියෙනවා ඒ ලිච්ඡවි රජදරුව ඒ කියන අපරිහානීය ධර්ම 7 හරියටම අනුගමනය කරනවායි කියලා. එතකොට වස්සකාර බ්‍රාහ්මණයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ස්වාමීනි මේ අපරිහානීය ධර්ම 7 නෙමේ එකක් උනත් අනුගමනය කරනවා නම් කිසිසේත්ම ලිච්ඡවි රාජධානී ආක්‍රමණය කළ නොහැකි වෙනවා අපේ මහරජුරවණ්ඩ. හැබැයි උපලාපණී කියන මිත්‍රත්වය ඇති කර ගැනීමයි, මිත්‍ර භේදය කිරීමයි කියන දෙකෙන් පුළුවනි කියලා ඔහු යන්න ගියා. ඔය අතර සරුවඥන් වහන්සේ අනදමා හිමියන් වහන්සේට නියම කළ ආනන්දය මේ අසල්වාසී සියලු සෙනසුන් වල භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් කරවන්න කියලා. ඉතින් හවස් වරුවේ සියලුම සංඝයා රැස් කෙරෙව්වා. එතින් මේ සරුවඥන් වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිහානීය ධර්ම 42ක් දේශනා කළා. 41ක්. ඒ කියන්නේ පළමුවෙන්ම අර මුලින් සඳහන් කළ ලිච්ඡවි රජදරුවන්ට නියමිත අපරිහානීය ධර්ම 7ට හා සමාන 7ක්. ඊළඟට තවත් 7ක්. එවගේම 7 ඒවා ගොඩාල් 5ක්ම දේශනා කළා 35ක්. ඊළඟට 6 ගොඩක් දේශනා කළා සියල්ල 41ක් බුදුරජාන් වහන්සේ අපරිහානීය ධර්ම හැටියට භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. කෙටියෙන් මෙහෙමයි, භික්ෂූන් වහන්සේලා නිතර රැස් වෙනවා නම් ශස්වීම් බහුල කරනවා නම් භික්ෂූන්ගේ දියුණුව සැලසෙනවා. දෙක, භික්ෂූන් වහන්සේලා සමගියෙන් රැස් වෙනවා නම්, සමගියෙන් සාංගික කටයුතුළු යෙදෙනවා නම්, සමගියෙන් විසිරියනවා නම් භික්ෂූන්ගේ දියුණුවක් සැලසෙනවා. භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ විසින් පැනෙව ශික්ෂාපද හැර අනිකුත් ශික්ෂාපද නොපනවන්නේ නම්, පැනෙව ශික්ෂාපද නොබිඳින්නේ නම්, පැනෙව ශික්ෂාපද අනුව පවතින්නේ නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් පේනවා. හතරවැන්නේ, බුද්ධ ශාසනයෙහි සංඝ පිතෘන් වහන්සේලා නිතර ඇසුරු කරනවා නම්, ගෞරව කරනවා නම්, ආවාද අනුශාසනා ලබනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. පස්වැන්නේ, නැවත නැවත නොයෙක් නොයෙක් ආශාවන්ගෙන් තොර වෙලා නිර්වාණ ප්‍රාර්ථනාවෙන් නිස්සරණාධ්‍යාසයෙන් පිළිවෙත් පුරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. ඊළඟට පස්වෙන් හයවැන්නේ, භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා මේ ආරණ්‍ය සේනාසන පිළිබඳව අපේක්ෂා සහිතව වාසය කරනවා නම්, ආරණ්‍ය සේනාසනවල සිත් අලවා වාසය කරනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. හත්වැන්නේ, භික්ෂූන් වහන්සේ වැඩ ඉන්න තැනට නොපැමිණියා වූ සිල්ලතුන් පැමිණෙන්ටත්, පැමිණියා වූ සිල්ලතුන්ට උපකාර වෙන්ටත් පවතිනවා නම් ඒ සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ කියන මේ කරුණු හත පළමුවෙන් දේශනා කළා. ඊළඟට භික්ෂූන් වහන්සේලා කර්ම ආරාමතා නොවීම, බස් ආරාමතා නොවීම, නිද්ධාරාමතා නොවීම, සංඝනිකාරාමතා නොවීම, නැතිගුණ නොඇඟවීම, ස්වල්ප වූම ගුණ ලබා ගත්තනම් සමාධි මාත්‍රයක් වැනි දෙයක් එයින් සෑහීමකට පත් නොවීම කියන මේ කාරණා හත අනුව පවතිනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. එවාගේ භික්ෂූන් වහන්සේලා සද්ධා සම්පන්න නම්, පාපයට ලැජ්ජා ඇති හිරි සම්පන්න නම්, පාපයට බය ඇති ඔත්තප්ප සම්පන්න නම්, ධර්ම විනී පිළිබඳ බහුශ්‍රුත නම්, එවාගේම ආරම්භ වීරියෙන් යුක්තව පිළිවෙත් පුරනවා නම්, එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම්, විදර්ශනා ඥාන වඩනවා නම් භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. ඊළඟට සති සම්බොජ්ජංගේ වඩනවා නම්, ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා නම්, පිරිය සම්බොජ්ජංගේ වඩනවා නම්, ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා නම්, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා නම්, සමාධි සම්බොජ්ජංගේ වඩනවා නම්, උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා නම් භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. එවාගේම භික්ෂූන් වහන්සේලා අනිත්‍ය සංඥා වඩනවා නම්, අනත්ත සංඥා වඩනවා නම්, අසුභ සංඥා වඩනවා නම්, ආදීන සංඥා වඩනවා නම්, ප්‍රහාණ සංඥා වඩනවා නම්, එවාගේම විරාග සංඥා වඩනවා නම්, නිරෝධ සංඥා වඩනවා නම් භික්ෂූන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. එවාගේම භික්ෂූන් වහන්සේලා තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වෙත මෛත්‍රී සාගත කාය කර්ම පවත්වනවා නම්, මෛත්‍රී සාගත වචී කර්ම පවත්වනවා නම් ඇති තැනත් නැති තැනත්, මෛත්‍රී සාගත මනෝ කර්ම පවත්වනවා නම් ඇති තැනත් නැති තැනත්, තමන්ට ලැබෙන ධාර්මික දේ බෙදා හදාගෙන පරිභව කරනවා නම්, සීලය පිළිබඳ මතභේදයක් නැතුව සීලය මැනවින් සමව ආරක්ෂා කරනවා නම්, ධර්මී පිළිබඳව මතභේදයක් නැතුව ධර්මයේ මැනවින් දරාගෙන පවතිනවා නම් ඒ භික්ෂූන් වහන්සේලාට දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ කියලා මෙම අපරිහානීය ධර්ම 41කින් භික්ෂු සංඝයා වහන්සේට ආවාද කරලා, සීලය නම් මෙයයි, සමාධිය නම් මෙයයි, ප්‍රඥාව නම් මෙයයි, සීලයෙන් වැඩුණු සමාධිය මහත්ඵලයි මහත් ආනිසංසයි, සමාධියෙන් වැඩුණු ප්‍රඥා මහත්ඵලයි මහත් ආනිසංසයි, ප්‍රඥාවෙන් වැඩුණු සිත මැනවින් ආශ්‍රවයන්ගෙන් අතමිදෙනවා කියලා මෙහෙම දේශනා කරලා, ඉන් පසුව සරුවඥන් වහන්සේ වැඩිය රාජකාරාමයට, ඒ කියන්නේ අම්බලට්ටිකා කියන උයනක් තියෙනවා රජගානුවරටත් නාලන්දාවටත් අතරේ, එහි රාජාගාරක කියන සෙනසුනක් තියෙනවා, එතන වැඩිය. එතෙන්ටත් වැල්ල බුදුරජාණන් වහන්සේ සීලය සමාධිය ප්‍රඥාව ගැන විශේෂ දේශනා පැවැත්තුවා. ඉන් පසුව සරුවඥන් වහන්සේ වැඩිය නාලන්දාවට, නාලන්දාවේ පාවාරික අම්බවණී කියන අම්බවණී ගත කළා. එහිදී සරියුත් මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා සරුවඥන් වහන්සේ වෙත ඇවිල්ලා පුදුම විදිහේ ස්තුති පූජාවක් කළා. සරුවඥන් වහන්සේට කියා හිටියා, මම මේ විදිහේ මනසිකාරයකින් මෙතෙක් ගත කළා සමාපත්තියෙන් නැගිටලා. ඒ මොනවාද? අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී අපේ සරුවඥන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ඇත්තේ නැත කියන මේ වචනේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ඇහැවා, සාරිපුත්‍රය, ඔබ අතීත සරුවඥන් වහන්සේලා සිතින් සිත දැක්කද? අනාගත සරුවඥන් වහන්සේලාගේ සිත සිතින් සිත දැක්කද? නැත ස්වාමීනි, මං අනුමාන වශයෙන් එසේ සිතුවා. ඒ අතීත බුදුවරයන් වහන්සේලා අනාගත බුදුවරයන් වහන්සේලා සතිපට්ඨාන සතර වඩලා බොජ්ජංගහත වඩලා මේ විදියට සරුවඥතාඥානිරපත් වුණා. අපේ සරුවඥන් වහන්සේත් එසේමයි කියලා උන්වහන්සේ වෙත බොහෝම ගෞරවයෙන් ප්‍රශංසා මුඛයෙන් ස්තුති පූජාවක් කළා. එතින්දි සරුවඥන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ගැනම විස්තර දේශනා පවත්වලා එතනින් වැඩම කොටවා දාලේ පාටලිය ගාම කියන ගම්මානයටයි. ඒ කියන්නේ පසු කාලයක පාටලිපුත්‍ර නගරයේ දුවන ඒ ප්‍රදේශයේ. ඒ පාටලිපුත්‍ර පාටලිය ගාම කියන ගමෙහි බෞද්ධෝ බොහෝසෙන් සද්ධා ප්‍රසන්න පිරිසක්. ඒ පිරිස තමන් වෙතන ඔය රජදරුව ආහම රැස්වියෙන් පවත්වන ස්ථානයක් නැතුව බැවින් විශාල ශාලාවක් ඉදිකරලා තිබුණා. ඒකට ආවසදාගාරය කියලා කියනවා. මේ ආවසදාගාරයේ බුද්ධ ප්‍රමුඛ 1250 සංඝ පිරිසට පහසුකම් සැලසලා දුන්නා. විශාල පිරිසක් බණ හඬාවා. එතින්දී සරුවඥන් වහන්සේ පිරිසට පංචශීලයේ නොරැකීමේ ආදීනව පහත්, පංචශීලයේ රැකීමේ ආනිසංස පහත් දේශනා කළා. පංචශීලයේ නොරැකීමේ ආදීන වශයෙන් පළමුවැන්නේ ධනයෙන් පිරිහෙනවා. දෙවැන්නේ කීර්තියෙන් පිරිහෙනවා. තුන්වැන්නේ ගුණමකක බවට, එවාගෙම අවිශාරද බවට පත් වෙනවා. හතරවැන්නේ මරණාසන්න මොහොතේදී සිහිමුලා වෙනවා. පස්වැන්නේ මරණින් මත්යාපාගාමි වෙනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් පහදා වදාලා. ආනිසංස පහ ඇටියට පංචශීලයේ මැනවින් රක්නා සීලවන්තයා ධනෙන් දිනු වෙනවා. යසෝ කීර්තියෙන් දිනු වෙනවා. ගුණ කතාව පැතිරෙනවා. එවාගෙම ඕනෑම රාජ පිරිසකට නමුත් විශාරදව මුහුණ පාලා කතා කරන්න සමත් වෙනවා. එවාගේ මරණසන්න මොහොතේ මනස සිහිනුණින් ඉඳ සමත් වෙනවා. මරණින් මත්තේ නිදාපි විද්‍යාක්මෙන් සුගති ලෝකයක උත්පත්තිය ලැබනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් පැවැත්තුවා. එදා සරුවඥන් වහන්සේ රාත්‍රී මැදීම සැතපී අලුයම් කාලයේදී එලිමානි සක්මන් කළා. ඒ මොහොතේ දකින්න ලැබුණ මේ පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන ප්‍රදේශයේහි දෙවි දේවතාවෝ අහසේ විමන් සඳහා වෙන් කරගන්නවා, අහසේ ඉඩම් වෙන් කරගන්නවා. එතන සඳහන් වෙනවා මහේසාක්‍ය දෙවියන් අහසේ විමන් ඇති කරගන්නා තැන් ළඟ මහේසාක්‍ය රජදරුවන්ට මාලිගා ඇති කරගන්න හිතෙනවා. මධ්‍යම දේවතාවන් විමන් වෙන් කරගන්න තැන්වල මධ්‍යම රාජ මේ පුරුෂයන්ට නැත්නම් රජදරුවන්ට මාලිගා හදාගන්න හිතෙනවා. තුන්වෙනි පන්තියේ දෙවි දේවතාවන් අහසේ විමන් වෙන් කරගන්න තැන්වල තුන්වෙනි පන්තියේ රජදරුවන්ට මාලිගා හදාගන්න ඉදිරිපත් වෙනවා හිතෙනවා. පසුදා උදෑසනම සුනීද වස්සකාර කියන මගධ මහාමාත්‍යෝ දෙන්න ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දානි දුන්නා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ඒ පිරිසට විශේෂ අනුශාසනාවක් කළා. මේ දෙවියන්ගේ පින්දීමේ වැදගත්කම, මේ වාගේ පින්කමක් කළා දෙවියන්ගේ පින්දීමෙන් දෙවියන්ගේ මෛත්‍රිය කරුණාව ඒ පිරිසට යොමු වෙනවා. දෙමව්පියන් දරුවෙකු රැක ගන්නාක් මෙන් ඒ ඇත්තෝ ආරක්ෂා කරගන්නවා කියලා බොහොම ලස්සන දේශනාවක් පැවැත්තුවා. සුනීද වස්සකාර මගධ මහාමාත්‍යෝ දෙන්න මේ පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ අජාසත් රජතුමාගේ විධානයෙන් අර විශාල මහනුවර ලිච්ඡවි රාජධානි ආක්‍රමණය කරනු පිණිසයි. ඒක එසේම සිද්ධ වුණා. සරුවඥන් වහන්සේ සියල්ල දන්නවා. ඊළඟට සරුවඥන් වහන්සේ එතනින් පිටත් වෙන තැනට ගෞතම ද්වාරය කියලා නමකුත් එයත්තු නිදාන කළා, නියම කළා. ගංගෙන් එතර වෙන්න තිබුණු තැනදී සරුවඥන් වහන්සේ වඩින වෙලාවේ විශාල ගම් වතුරක් තිබුණා. දෙපැත්තේ මිනිස්සයෝ ඔරුපාරු සූදානම් කරගන්න අයන් දෙන්නේ. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ඉරිදීෙන් එගොඩට වැඩියා. බැලලා ප්‍රීති වාක්‍යයකුත් කිව්වා. ඒ වැඩම කළ තොටුපොළට නියම කළා මේ සුනීද වාසකාර ඇමතිව දෙන්න ගෞතම තීර්ථය කියලා. මේම මේ පාර්ලිපුත්‍ර නගරයට ඔය නම් භාවිතා වෙන්න සිද්ධ වුණා. සරුවඥන් වහන්සේද අනාගත වාක්‍ය දේශනා කළා. ඉදිරියේදී බුද්ධ ශාසනාන්තයේතෙක්, ඒ කියන්නේ ඒ රටේ බුද්ධ ශාසනයේ පවට්නාතෙක් පාටලිපුත්‍ර නගරය අගනුවර වෙනවා. එවාගේ වෙළඳ මධ්‍යස්ථානය වෙනවා. හැබැයි මේ පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් හෝ ජලයෙන් හෝ මිත්‍ර භේදයෙන් හෝ විපත්තියක් වෙනවා අනාගතයේ කියන එකත් උන්වහන්සේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ගංගෙන් එගොඩ වෙච්චේ සරුවඥාන් වහන්සේ වැඩියේ කෝටි ග්‍රාමයට. කෝටි ග්‍රාමයෙහි යදීන් අතරත භික්ෂු සංඝයා වහන්සේට ආවාද කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. මානින ඔබත් අප සෑම දෙනාම දීර්ඝ සංසාරියක ඇවිද්දා. මොනවාද ඇවිද්දින්ද හේතුව? ආර්ය සත්‍ය අතර නොදන්නාකම. දැන් අපි සීලුම දෙනා ආර්ය සත්‍ය දැකගත්තා. භවනිත්‍ය කියන තෘෂ්ණාව මුලින් උදුරා දැම්මා. මින් ඉදිරියට අපට මේ විදිහේ සංසාර ගමනක් නැත කියන එක පහදා දෙමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සවිස්තරව දේශනා කළා. එතින් සරුවඥන් වහන්සේ වැඩම කොට වදාලා නාදිකාව කියන ප්‍රදේශයට. ඒ නාදිකාවේ තියෙන ගිංජකාවසති කියලා සේනාසනයක්. එහිදී සරුවඥන් වහන්සේ විශේෂ දේශනා පෙළක් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා පැවැත්තුවා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමීනි, මේ නාදිකාවේ හිටියා සාල්ලක කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ උපන්නේ කොහෙද? එවාගෙම නන්දා කියලා විශේෂ භික්ෂුණීන් වහන්සේ නමක් හිටියා. එවාගෙම සුදත්ත කියලා හොඳ උපාසක මහත්මියක් හිටියා. සුජාතා කියලා හොඳ උපාසිකාවක් හිටියා. ඒ ඇත්ත කොහෙද උපන්නේ ස්වාමීනි? එවාගේ සරුවඥන් වහන්සේ දේශනා කළා. ඒ සාල්ලක භික්ෂුන් වහන්සේ රහත් වෙලා පිරිනිවන් පෑවා. නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා සුද්ධාවාසයේ උපන්නා. එවාගෙම සුදත්ත උපාසකතුමා සකදාගාමී වෙලා දෙව්ලොව උපන්නා. එවාගෙම සුජාතා උපාසිකාව සෝවන් වෙලා දෙව්ලොව උපන්න කියලා. තවත් වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි, මේ නාදිකාවේ තවත් පිරිසක් ඔය වගේ දැන් කලුරිය කළ තන හොඳ බෞද්ධයෝ, ඒ එක්කෙනෙක් කුක්කොට කියන උපාසකතුමා, එක්කෙනෙක් කාලිම්බ කියන උපාසකතුමා, එක්කෙනෙක් කණ්ඨක කියන උපාසකතුමා, එක්කෙනෙක් කටිස්සබ කියලා උපාසකතුමි, එක්කෙනෙක් තුට්ටෝ කියලා, එක්කෙනෙක් සන්තුට්ටෝ කියලා, එක්කෙනෙක් බද්දෝ කියලා, එක්කෙනෙක් සුබද්දෝ කියලා. ඒ ඇතු කොහෙද උපන්නේ? ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ වදාලා, ආනන්දය, ඒ නම් සඳහන් කළ සීලුම දෙන අනාගාම වෙලා සුද්ධාවාස බඹතලී ඉපදුනා. ඊළඟට සරුවඥන් වහන්සේ දේශනා කළා, ආනන්දය, මේ මිය පරලු යන ඔක්කොම ගැන අහන්න ගියාම තථාගතයන් වහන්සේට ඒක වෙහෙසක්. මම දෙන්නම් ධර්ම ආදාසයක්, කියන්නේ කැඩපතක්. යම්කිසි කෙනෙකු සෝවාන් වුණා නම්, සකදාගාමී වුණා නම්, අනාගාමී වුණා නම්, ඒ ඇත්තා යම් වෙලාවක මේ පරලෝ යන ආසන්න වෙලාවකදී තමා ලබාගත් අධිගමේ ප්‍රකාශ කරන්න මං අනුන්දන වදාරනවා. ඒ ඇත්තෝ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ සරණ ගියේ අවිච්ඡ ප්‍රසන්න අය. ඒ කියන්නේ සෙලවිය නොහැකි සද්ධා සම්පන්න, අධිගමලාභී සද්ධා සම්පන්න අය. ඒ ඇත්තන්ට පුළුවනි තමන්ගේ අවසාන මොහොතේදී මං අසවල් අධිගමයටපත් වුණා කියලා තමන් සමීපචාරී අයට ප්‍රකාශ කරන්න පුළුවනි කියලා උන්වහන්සේ විශේෂ දේශනාවක් පැවැත්තුවා. ඉතින් දී උන්වහන්සේ වැඩම කොට වදාලා විශාලා මහනුවර අම්බපාලි වනයේට. මේ අම්බපාලි වනය බොහොම විවේක ස්ථානයක්. ඒ බව ආරංචි වුණා අම්බපාලි ගණිකාවට. එතුමිය තමන්ගේ පිරිසත් එක්ක යානාවකින් ගිහිල්ලා සරුවඥන් වහන්සේට දානිට ආරාධනා කළා. ආරාධනා කළ එනකොට ලිච්ඡවි රජදරුවෝද යානාවලින් ගියා 500ක් පිරිස ආරාධනෙට. යාම සරුවඥන් වහන්සේ ආදාලා ආරාධනේ බාරගත් බව. ඉතින් අන්තිමේදී ඒ අඹපාලි ගණිකාවගෙන් ඒ හැමෝම ඉල්ලුව අපි මෙච්චර මුදල් දෙන්නම් අපට ඒ දාන වාර දෙන්න කියලා. එතුමිය කිව්වා මේ මුළු මහත් ලිච්ඡවීර රාජධානියම මට දුන්නත් මම නම් මේ දාන වාර කාටවත් ආපහු දෙන්නේ නැහැ කියලා. අන්තිමේදී ලිච්ඡේ රජදරුව අත්පොළ සංගහලා තියෙනවා අසුරුසන ගහලා තියෙනවානේ අපි පෙරදුනානි කියලා. අන්තිමේදී පසුදින අඹපාලි විශාල සංඝ පිරිසට ඉතා උතුම් ලෙස දානෙ දුන්නා. දානෙ දුන්න පමණක් නෙමෙයි ඒ අඹපාලි වනය සම්පූර්ණයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සත කොට පූජා කළා. පසුව එතුමිය පැවිදි වුණා. මේ නිසස්නේ පැවිදි වුණා. හේතුව එතුමියගේ පුත්‍රවණක් හිටියා කානු කොණ්ඩඤ්ඤ කියලා. ඒ පුත්‍රවණ බුදු ශාසනයේ පැවිදිව රහත් වෙලා හිටියේ. එනිසා මිතුමියට තෙත නැමුණ තමන් සතු දේ සංඝ සතු කොට තමනුත් පැවිදි වෙලා සසර දුක් තරණය කරන්න. ඒ වගේම පැවිදි වෙලා වැඩි කලක් ගියේ නෑ. එතුමිය සෞකලෙස් නසා අරහත්ත්වයට පත් වෙලා පිරිනිවුණා. ඊළඟට සාරුවඥන් වහන්සේ ඒ අඹපාලි ගණිකාවගේ අඹ වනයෙන් පිටත් වෙලා තමන් වහන්සේ නැවත වැඩම කරන්න යදුන බේලුව ගමනට. මේ බේලුව ගමේ වස් සමාදන් වෙන්න ආසන්න කාලයයි වැඩි. ඒ කියන්නේ 45 වෙනි වස. ඒ වෙලාවේ භික්ෂු සංඝයා වහන්සේට නියම කළා මහණෙනි තම තමන් දන් අඳුරන හිතවත් භික්ෂූන් වහන්සේලා සමගෝයි විශාලා මහනුර සමීප ස්ථානවල වස් වසන්ඩයි කියලා. මොකද මේ බේලුව ගම එච්චර දියුණු ගමක් නෙමෙයි. විශාලා මහනුර හැම දෙයකින් දියුණුයි. එනිසා භික්ෂු සංඝයා වහන්සේට සිව්පසේ ලබන්න පහසු බැවින් විශාලා මහනුර ස්ථානවල වස් වසන්ඩි කියලා විධාන කළා. ඔය විදිහට සරුවඥන් වහන්සේ ඒ පිරිසට අනුශාසනා කළා. සරුවඥන් වහන්සේ වස්සැලමුණා විතරයි විශාල රෝගාබාධයකට මුහුණ පෑවා. රක්තාතීසා රෝගය. උත්සන්න වුණා, අතිශයින්ම උත්සන්න වුණා. ඉතින් අතිශයින් උත්සන්න වෙලා වෙලා උන්වහන්සේ කල්පනා කළා මම මේ භික්ෂු සංඝයා වහන්සේට ආමන්ත්‍රණය නොකොට පිරිනිවන් පෑම සුදුසු නැහැ කියලා. තා මාස 10ක් උන්වහන්සේට පිරිනිවන් පාන කාලේ ඉදිරියට තියෙනවා. එනිසා සමාපත්‍ය බලයෙන් ඒ රෝගය මැන පැවැත්තුවා. බෙහෙත් හේත් වලින් පමණක් නෙමෙයි සමාපත්‍ය කියන්නේ අරිහත් ඵල සමාපත්තියම. එහිම සමාපත්‍ය යෙදෙමින් උන්වහන්සේ රෝගය යටපත් කළා. වෙනත් අවස්ථාවල සරුවඥන් වහන්සේ දවසකට 120 කෝටි ලක්ෂ වාරයක් අරිහත් ඵල සමාපත්‍යයේ සමවදීන සෙනික සෙනිකව. නමුත් එදා පසු එදායින් පසු උන්වහන්සේ වැඩි වෙලාවක් අරිහත් ඵල සමාපත්‍යයේ යෙදෙන්න පුරුදු වුණා. එයින් සිදු වුණේ ඒ අරිහත්ඵල සමාපත්තිය අනුභවයෙන් ශාරීරික නිරෝගී රූප කලාප ඉතිරි පැතිරි පහළ වීම නිසා රෝගාබාධ වේදනා යටපත් වුණා. ඔහුම ගින් 3 මාසෙ ගත කළා. ඒ 3 මාසෙ ගත කළ අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්වාමීන් මට නම් ඇස් පවා නිලංකාර වුණා. දිසා පවා හිතා ගන්න බැරි වුණා අම්බේ සරුවඥාන් වහන්සේ පිරිනුවම් පායිදෝ කියලා. නැතානන්දය තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන්නේ නැහැ. දැන්ම තථාගතයන් වහන්සේ මේ මොහොතේ ජීවත් වෙන්නේ හරියට දිනච්ච කරත්තයක් හැර බැඳලා වැඩ ගන්නා වගේ. ආනන්දය සීල සංස්කාර අනිත්‍යයි කියලා අපි දේශනා කළා තියෙනවා නේද? ඒ නිසා මේ සංස්කාර ධර්මත් අනිත්‍යයි කියන එක පහදා දෙමින් සංඝයා රැස් වෙන්න තැනක් නියම කළා. එතින්දී සංඝ රත්නයේ අමතා සරුවඥන් වහන්සේ දේශනා කළා මහණෙනි දැන් තථාගතයන් වහන්සේගේ ආයුෂ් පරිච්ඡේදය බොහොම කෙටි. දැන් මගේ වාස අවුරුදු 80කට සමීපයි. මගේ ජීවිතයට මම පිහිට කරගත්තා. එනිසා සෑම දිනම අප්‍රමාදව මනස හිිනුවනේ යුතුය. සමාධි සම්පන්නව, විදර්ශනා ඥාන සම්පන්නව තමන්ට තමන් පිහිට කරගත යුතුයි කියලා බොහෝම ලස්සන අනුශාසනාවක් පැවැත්තුවා. ඒ අනුශාසනා පවත්වලා එතනින් සරුවඥන් වහන්සේ නැවත සවැත් නුවර බලා පිටත් වුණා. මේ සවැත් නුවරට වැඩිය හරියටම ඉල් පොයට සමීප වෙලා. එතකොට එතෙන්දී සරුවත් මහ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ආයු සංස්කාර බැලුවම තව දවස් 7කින් පිරිනුවන් පාණ්ඩ වෙනවා. හරියට ඉල් පොයට දවස් 7කට කලින් මේ. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ වෙත වැඩම කරලා තමන් වහන්සේ කියා හිටියා ස්වාමිනි මට දැන් පිරිනුවන් යන්න කාලය සමීපයි. මට ඕන තැනක පිරිනුවන් පාණ්ඩ පුළුවන්. නමුත් ස්වාමීනි මගෙන් ඉෂ්ට විය යුතු තවත් සේවයක් තියෙනවා. මම බොහෝ භික්ෂු සංඝයා වහන්සේට උපකාරී වෙ හිටියා. නමුත් මගේ මෑණියන් දරුවන් 7 දෙනෙක්ම රහත් වෙලා ඉන්න මෑණියන් තාම මිසදුට ගෙන ඉන්නවා. මගේ මෑණියන්ට ධර්මානුග්‍රහ කරන්න යන්න මට අවසරයි කිව්වා. ඒ වගේම මට පිරිනුවන් යන්නත් අවසරයි කිව්වා. සරුවඥන් වහන්සේ වදාලා සාරිපුත්‍රේ තමන්ගේ මේ සහෝදර සබ්‍රමචාරීන් වහන්සේලාට අනුශාසනාවක් කරන්න කියලා. ඒ වෙලාවේදී සාරිපුත් මහ රහතන් වහන්සේ අහසට පැන නැගී සරුවඥ පාදමූලේ වඳිමින් නානාවිද ප්‍රාතිහාර්ය පාමින් අහසේදී විෂිතුරු ධර්ම දේශනාවන් පැවැත්තුවා. පවත්තලා නැවතත් උන්වහන්සේ බිමට බැහැලා සරුවඥ පාදමූලේ වැඳලා දෙවියන්ට ප්‍රදක්ෂිණා කරලා කියා හිටියා, ස්වාමීනි, මේ මගේ අන්තිම දැක්මයි. මින් ඉදිරියට මට දකින්න වෙන්නේ නෑ ස්වාමීනි. මං ඒකා සංකේය කල්පලක්ෂයක්ම භාග්‍යතුන් වහන්සේ දැකීමේ ප්‍රාර්ථනාවෙන් ආවා. ඒ මාගේ ප්‍රාර්ථනාවද මුඳුන්පත් වුණා ස්වාමීනි. මට අවසරයි කියලා තුන් යලක් ප්‍රදක්ෂිණා කළා. පේනතෙක් මානේ පස්සෙන් පස්සට වැඩියා. සරුවඥන් වහන්සේ භික්ෂු සංඝයාට විධාන කළා, මහණෙනි, ඔබ සෑම දෙනාගේ ජ්‍යෙෂ්ඨ සහෝදරතුමාණන් වන සාරිපුත්‍රිස්තවරයන්ට ගෞරව කරන්න කියලා. සීලෝම සංඝ පිරිස සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පසුගමන් වැඩිය දොරකොටුව දක්වා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන් එකට හැසිරෙන 500ක් සංඝ පිරිස පමණක් අරගෙන අනිත් පිරිසට නැවතෙන්න සලස්සලා හැමෝටම ආවාද දීලා වැඩියා නාලන්දාවට නාලක ගමට. බැලලා මෑණියන් දෙකව, අම්මේ, මම උපන්න මාලිගා මට ඕනෑද? මේ සංඝ පිරිස 500ක් ඉන්නවා. ඒ තමන් වහන්සේ ඉල්ලන් ඉස්සර තමන් වහන්සේගේම සොහයුරු චුන්ද මහරහතන් වහන්සේ කල් නැතුව පිටච්චරුව මෑණියන් වෙත ගිහලා මේ විස්තරය කිව්වා. මෑණියෝ බොහොම සතුටු වෙලා ඒ උපන්න මාලිගාවේ අසුන් පනවලා පහසුකම් සැලැස්සුවා. පැන් පහසුව, ආලෝක පහසුව සැලැස්සුවා. එතුමියට වෙනම මාලිගාවක් ඒ සමීපයේ තියෙනවා. ඉතින් ඒ දවසේදීම හරියට 7 වෙනි දවස උදා වුණා. ඉල්පොර 15ක් පොහෝ දවස. ඒ දවසේදී සතරවරන් දෙවියෝ ආව වන්දනා කරන්න. ඊළඟට ආවා සක්දෙව් රජතුමා. ඊළඟට ආවා සහම්පති බ්‍රහ්ම රාජයා. ඒ ඇත්තන්ගේ ආලෝකේ මෑණියන්ට පෙනෙනවා. මෑණියන්ට දැනගන්න ලැබුණ මේ ස්වාමීන් වහන්සේ අසනීපෙන් ඉන්නවා, රක්තාතීසා රෝගයෙන් ඉන්නේ කියලා. එළිවෙනකන් එතුමිය නිදාගන්නේ නැතුව තමන්ගේ මාලිගාව ඉඳලා උදේ පාන්දරම තමන්ගේ පිරිසත් එක්ක ආලෝක අරගෙන දඬු පහන් අරගෙන ආවා. ඇවිල්ලා අවසර ගත්තා දක ගන්න ඕන මගේ පුත්‍ර රත්නය කියලා. එවෙලාවේදී ඇවිත් වැඳලා කිව්වා, ස්වාමීනි, මේ මේ විදියට ආලෝක 4ක් ආවා, තවත් විශේෂ ආලෝකයක් ආවා, තවත් ඊටත් වඩා ශෝභමාන ආලෝකයක් ආවා, මොනවද? කිව්වා, අනේ මෑණියනි, ඒ මුලින්ම ආවේ 4 වරන් දෙවියෝ. අපේ සරුවඥන් වහන්සේගේ ආරක්ෂාවට හිටිය අය. ඊළඟට ආය සක්දේව රජුරු අපේ සරුවඥන් වහන්සේට උපස්ථාන කළ කෙනෙක්. ඊළඟට ආවේ ඔබත් ආදාන සහම්පති මහා බ්‍රහ්ම රාජයා. එතන තාපේ සරුවඥන් වහන්සේගේ හැම අවස්ථාවකදීම සේතච්ඡත්‍රිය දැරුවා. ඒ වෙලාවේ කිව්වා, ස්වාමීන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨද? අනේ මෑණියන, මොකක්ද මේ කියන්නේ? අපේ සරුවඥන් වහන්සේ දේවාති දේවයි, සක්‍රාති සක්‍රයි, බ්‍රහ්මාති බ්‍රහ්මයි. ඒ සරුවඥන් වහන්සේ මේ ගුණ සමන්වංගතයි කියලා බොහොම ලස්සන බණක් දේශනා කළා බුදු ගුණ තුලින්. අහගෙන අහගෙන යනකොට මෑණියන් ගිහිත සමාධි වුණා. සමාධිය තුලින් විපස්සනා ඥාන වැඩෙන දේශනීය පැවැත්වුවා. දසුන් කෙලවුන්නේ මෑණියන් දහසක් නම් ප්‍රතිමන්ඩිත සෝවාන් මාර්ග ඵලයට පත් වීමෙන්. අන්තිමේදී අඬලා කිව්වා, අනේ ස්වාමිනී, ඇයි මෙච්චර කලක් මට මේ අමෘතේ නුදුන්නේ? මං අද මගේ මේ සීලුම සේසත බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා තමන්ගේ සීලුම සම්පත් බුදු සසුනට පූජා කළා. ඉතින් එදා දාසේ අලුයම සරියුත් මහ රහතන් වහන්සේ පිරිනුවන් පාවා දාලා මහ පොළොවද කම්පා වුණා. ඊළඟට දවස් 15ක් ගිය අතරතදී මුගලන් මහ රහතන් වහන්සේද පිරිනිවන් පාණ්ඩ සිද්ධ වුණා. සරුවඥන් වහන්සේගෙන් අවසරගෙන තමන් වහන්සේ හිටියේ හේතවනේ කාලශිලා කියන ස්ථානයට වෙල්ලා පිරිනිවන් පෑවා. ඊළඟට ඒ සිද්ධ වුණේ හරියටම ඉල් මාසේ අව අමාවක් පොය දවසේ. සරුවඥන් වහන්සේ ඒ දෙනම වහන්සේගෙම ධාතුන් වහන්සේලා රැගෙන භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ගාථා 500 බැගින් කියලා ගුණ කතනයක් කරලා උන්වහන්සේලාට වන්දනා කරන්න නියම කළා. ඊළඟට සරුවඥන් වහන්සේ වැඩම කළා රජගහ නුවරට. රජගහ නුවර ඉඳගෙන අනඳ මාහිමියන් වහන්සේ අමතා දේශනා කළා, ආනන්දේ, මේ රජගහ නුවර බොහෝම රමණීයයි. මේ ස්ථානයේ තියෙනවා විහාරස්ථාන 12ක්, විශේෂ 12ක්. ඒව බොහෝම රමණීයයි. යම්කිසි කෙනෙක් සතර ඉර්ධිපාදයන් වඩලා තියෙනවා නම් ඒ ඇත්තට කල්පයක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ඒ ඉර්ධිපාදයන් ඉතා උතුම් ලෙස භාවිත සුභාවිත කරලා තියෙනවා. යානීකත, වත්තුකත, අනුට්ඨිත, පරිචිත කියන සුසුමාරද්ධ කියන හැටියට වඩලා තියෙනවා. කැමති නම් තථාගතයන් වහන්සේ කල්පයක් උනත් ජීවත් වෙනවා කියලා වදාලා. එතන කල්පය කියන්නේ මේ භද්‍ර කල්පය නෙමෙයි ආයුෂ් කල්පය. අවුරුදු 100යි. එවැගේම කල්පාවශේෂ කිව්වොත් අවුරුදු 120යි. අනිද මාහිමියන් වහන්සේට මතක් වුණේ නැහැ එසේ වැඩි ඉන්නසේකවා කියන්නේ. ඊළඟට වැඩම කොට වදාලා නැවත විශාලා මහනුවරට. එහිදී සරුවඥන් වහන්සේ ඔය උදේනී කියන සේනාසනයට පත් වෙලා ඉතින්දිත් අර වාගේ විස්තරයක් දේශනා කළා. ආනන්දේ මේ උදේනී චෛත්‍ය බොහොම රමණීයයි. එවාගේ මේ විශාලා මහනුවර ඇසුරු කොට එවාගේ විශේෂ ස්ථාන හතක් තියෙන. ඒ හැම තැනක්ම බොහොම රමණීයයි. ආනන්දේ සතර ඍද්ධිපාදේ වැඩෝ කෙනෙකුට කල්පයක් උනත් කල්පයට වැඩියෙන් උනත් ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සේ ඍද්ධිපාද වඩලා තියෙනවා. එනිසා තථාගතයන් වහන්සේට කල්පයක් කල්පාවශේෂයක් උනත් ජීවත් වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කළ නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට වැටහුනේ නැහැ. ආරාධනා කරන්න. ඊළඟට වැඩිය ආනන්ද ස්වාමීන් වහන්සේත් එක චාපාල චෛත්‍ය කියන පූජන ස්ථානයේට. එතෙන්දී ටික වේලාවකින් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටත් කෙරුවා. පිටත් කළ සරුවඥන් වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ වෙලාවෙම ආවා මාරදී පුත්‍රයා පිරිනිවන් පාන්න ආරාධනා කරන්න. එතෙන්දී සරුවඥන් වහන්සේ ඒක ඔහුගේ ප්‍රතික්ෂේප කළා ඔහුගේ මේ පිළිතුර නැත්තම් ආරාධනේ. ඒ වෙලාවෙදි සරුවඥන් වහන්සේ තව මාස 3කින් ඒ කියන්නේ දවස් 90කින් පිරිනිවන් පාන්න අදිෂ්ඨාන කළා. ඒ කියන්නේ ආයු සංස්කාර වස්සජනිය කියලා කියන්නේ අමුතුෙන් දෙයක් නෙමෙයි. රහත් ඵල සමවතර සමයදී හිටියානම් පිරිනිවන් පාන්න නැතුව කලක් ජීවත් වෙන්න පුළුවන්. අදිෂ්ඨානෙ කෙලේ හරියටම එදා ඉඳලා 3 මාසයකින් ඒ කියන්නේ ඉදිරියේ උදා වෙන වෙසක් පොහොය දවසේදී අලුයම් කාලයෙන් පසුව අරිහත් ඵල සමාපත්තිය සමාදියේ නෑ කියන අදිෂ්ඨානයයි. ඒ සිද්ධ කරනකොට මහ පොළොව කම්පා වුණා පුදුම විදියට. ආනන්ද ස්වාමීන් වහන්සේ දුවගෙන ඇවිල්ලා මොකද ස්වාමීනි මේ භයානක පොළොව කම්පාවක්. මේ විස්තරේ බුදුරජාණන් වහන්සේක පාට කියන්නේ නැතුව සඳහන් කළා. පොළොව කම්පාන හේතු 8ක් තියෙනවා. පළමෙනි එක මේ පොළොව රඳා පවතින ජලයේ උඩ. ජලයේ පවතින වායු ගෝලයේ උඩ. වායු ගෝලයේ චලනය වීමෙන් ජලය කම්පිත වෙනවා. ජලය කම්පිත වීමෙන් පොළොව කම්පා වෙනවා. දෙවෙනි කාරණේ අභිඥා බලලාභීන්ට පුළුවන් පොළොව වටේ ජලාශයක් කළ පොළොව කම්පා කරන්න. තුන්වෙනි කාණේ යම් වෙලාවක බුදු වෙන බෝධිසත්වයන් වහන්සේ නමක් මෞඛ පිළිසිඳ ගන්නවා නම් එදා පොළොව කම්පාන දසදහස් අස්සක් වල. ඒ වගේම උපදින දාසයේ පොළොව කම්පා වෙනවා. බුදු වෙන දාසයේ පොළොව කම්පා වෙනවා. ධම්සක් දේවසුන් දසුම් පාතන කාලයේ පොළොව කම්පා වෙනවා. ආයු සංස්කාරත් පරිණ දාසයේ පොළොව කම්පා වෙනවා. පින්වම් පාන දාසයේ පොළොව කම්පා වෙනවා. අද තථාගතයන් වහන්සේ ආයු සංස්කාරත් හරිය කියලා ප්‍රකාශ කරනට ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට මතක් වුණා ආරාධනා කරන්න. නමුත් සරුවඥන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. ඊළඟට නැවත භික්ෂු සංඝයා වහන්සේ අමතලා අනාගතයේදී තමන් වහන්සේ මාස 3කින් පසුව පින්වන් පාන බව සවිස්තරව ප්‍රකාශ කළා. ඊට පස්සේ සරුවඥන් වහන්සේ වැඩියා භණ්ඩගාමකෙන ස්ථානෙට. එහිදී නැවත වරක් අර ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති නොයදීමෙන් සසර ගමන දික් වූ බව ඒ ධර්මතා වැඩි වූ නිසා සසර ගමන අවසන් වූ බව සවිස්තරව දේශනා කළා. අනිස් හැමටත් එසේ අනුශාසනා කළා. එතනින් වැඩියා හත්ති ගාමයට. එතනින් වැඩියා අම්බ ගාම ජම්බු ගාම කියන ගම්මානවලට. ඒවා පියමන් කරන බොග්ග නගරික ස්ථානෙට වැඩියා. එහිදී සතර මහා ප්‍රදේශයේ කියන විශේෂ අනුශාසනාවක් ප්‍රයත්වා භික්ෂූන් වහන්සේලාට අනාගතයේ මූණ පාන්න සිදුවෙන ප්‍රශ්නවලදී පිළිපදින හැටි ගැන සතර මහා ප්‍රදේශයේ ඒවා සවිස්තරව දක්වන්න කාලෙ මදි වෙනවා. ඊළඟට සාරුවඥන් වහන්සේ වැඩියා පාවානුවරට. මේ පාවානුවරට වැඩින් බව ආරංචි වුණා චුන්ද කම්මාරපුත්ත කියන මහා ධනවත් සිටුවරයාට. එතුමාගේ උයනක් තිබුණා. ඒ උයනේ තමයි සාරුවඥන් වහන්සේ නැවතුණේ. ඉතින් එදා සන්ධ්‍යාවේ එතුමා බණ අහන්න ඇවිල්ලා අනිද මාහිමියන් වහන්සේගෙන් විස්තර අහගෙන දානේ සම්පාදනය කරන්න ඇති දැනගත්තා. එවාගෙම පසුදා උදෑසන බුදුපාමොක් සංගරුවන සිය නිවසට වැඩම කරවාගෙන දානේ පිළිගැන්නුවා. එතුමා සම්පාදනය කළා බුදුරජාන් වහන්සේ උදෙසා රසායනික ඖෂධීය ආහාරයක්. බුදුරජාන් වහන්සේ බුදු වෙන දවසේ ක්ෂීර පායාසයටත් මේ අවසාන දානේටත් මේ සක්වල පුරාම දෙවි දේවතාවන්ගේ අමෘතය එකතු කළා කියනවා. එනිසා සරුවඥන් වහන්සේ විධාන කළා මේ මා වෙනුවෙන් සම්පාදනය කළ සුවකර මද්දව කියන ඖෂධීය ආහාරය වෙන කෙනෙකුට බෙදන්න එපා. තථාගතයන් වහන්සේ බෙදලා ඉතුරු වුණොත් පොළවේ වළක් කපලයි වළ දාණ්ඩයි කාටවත් එක දිරවන්නේ නැහැ කියලා. සමහර කෙනෙක් කියනවා මේ සූකර මද්දවේ කියන්නේ මාංශාහාරයක්. ඇත්තෙම නැහැ. මාංශාහාරයක් නොවන බව මේ අර්ථ කතාව සඳහන් වෙනවා. රක්තාතිසාර රෝගයට නියමිත රසායනික ඖෂධීය ආහාර විශේෂයක් කියලා. ඒක පිළිගත යුතුයි. හේතුව ඈතාතීතේ අවුරුදු ලක්ෂය අවශ්‍ය තියෙන කාලවලත් බුදුවරයන් වහන්සේලාගේ අවසාන දාන වෙන්නේ සූකර මද්දවේ. ඒ කාලේ මිනිස්සු මස් මාංශ කන්නේ නැහැ. එතකොට සූකර මද්දව කියන මස් මාංශ ආහාරයක් කොහොමවත් ඒ කාලේ සැපෙන්නේ නැති නිසායින්ද පැහැදිලි වෙනවා මේක රසායනික ඖෂධීය ආහාරයක් කියලා. ඒ ආහාරය වැළඳීමෙන් සාරුවඥන් වහන්සේගේ දැඩි වේදනාවන් සංසිඳුණා. නමුත් ආපසු දැන් වඩින්න තියෙනවා තුන් ගව්වක් තරම් දුර කුසිනාරා නුවරට. ඒ වඩන ගමනේදී සාරුවඥන් වහන්සේ අතරමඟ 25 පොළක තරම් නවතින්න සිද්ධ වුණා. ඒ අතරේ එක්තරා දිය කඩියත් එකෙන් පැන් පානය කරන්නත් ඕනේ වුණා. සාරුවඥන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් බොර වෙච්ච පැන් මණික් පාට පැහැදුනා. ඒ වළඳලා ආපසු වැඩියා. වඩන කොට තින්දි හම්බ වුණා පුක්කුසාති කියලා ඒ වෙළඳ ව්‍යාපාරිකයෙක්. එතුම ඇත්තට කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ කෙනෙක්. එතුමා රාජ්‍ය ආසනයේ වාඩි වෙලා ඉන්න කාලේ රජකම් කරන අනික කාලේ වෙළඳාම් කරනවා. එතුමා ඇවිල්ලා බුදුරජාන් වහන්සේක සාකච්ඡා කරලා ඊටාම වටිනා තාම වටිනා වස්ත්‍ර යුගලයක් පූජා කළා. එයින් එකක් බුදුරජාන් වහන්සේට පූජා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට එකක් පූජා කළා. එයත් කකුදා නදීයේදී සරුවඥන් වහන්සේ පැම්පහස් වෙලා ඒක දරාගත්තා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් රස විහිදෙන්න පටන් ගත්තා ඉබේම. එතනින් උන්වහන්සේ නැවත කුසිනාරා නුවරට වැඩම කළ උපවත්තන ශාලවන උද්‍යානයේහි සල්ගස් දෙකක් අතර පැනෙව රජදරුවන් බොහෝ සෙයින් වාඩි වෙන සැතපෙන්නේ ආසනයේ සැතපෙන්නේ ආසනයේ පනවන්න කිව්වා. එයි උත්තරේ ශේෂක වාසනේ පනවලා වැඩ හිටියා. එතින්දී දෙවි දේවතා පුදුම විදිහේ පූජා සත්කාර අහසින් වගුරුවන්න පටන් ගත්තා. මල් වැහි සුවඳ වැහි එවාගෙම ස්තුති වැහි තූර්ය වැහි. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ වදාලා ආනන්දේ මේ පූජාවන්ගෙන් තථාගතයන් වහන්සේට පූජා කළා වෙන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසේ අය ධර්මානුදනු ප්‍රතිපදාව නැමැති නිවනට යා යුතු ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන ප්‍රතිපදාවයේ දෙනවනම් ඒක තමයි තථාගතයන් වහන්සේක උතුම් පූජාව කියලා. ඊළඟට සරුවඥන් වහන්සේ විධාන කළා මේ කුසිනාරානුවර රජදරුවන්ට මේ විස්තර කියන්න අද රාත්‍රියේ අලුයම් කාලයේ සරුවඥන් වහන්සේ පින්වම් පානවා කියලා. ඉතින් උන්වහන්සේ වැඩම කළේ ඒ පණිවිඩය කියලා විශාල පිරිසක් වන්දනාවට ආවා. උපවාන ස්වාමින් වහන්සේ උපස්ථාන කරමින් ඉන්න වෙලාවෙ ඉවත් වෙන සැලැස්සුවා. ඊළඟට රාත්‍රියේ මධ්‍යම යාමයේහි ආව සුබද්දර පරිභාජකතුමා. එතුමා සමග කළ සාකච්ඡාවේ දෙතුමා පැහැදිලා පැවිදි වෙලා එදාම ඒ උයනේදීම සෞකලිස්නස රහත් වුණා. මේ අන්තිම ශ්‍රාවකයන් වහන්සේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේ. අන්‍ය අවස්ථාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ අඬන වෙලාවේ කතා කළා කරපු අනුශාසනාවක එක්තරා පාඨයක් තමයි මාතෘකා කළේ. යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා. ආනන්දය මා පිරිනුවන් පාන එක නමයි. මා විසින් දේශනා කළද ධර්මය අභිධර්මය විනය අභිවිනය කියන මේ සතරාකාරයෙන් හඳුන්වන්න පුළුවන් වූ ස්වාසෝදාසත් ධර්මස්කන්ධය ජීවමානයි. ඒ ධර්මස්කන්ධේ මගේ ඇවෑමෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍යාදී සෑම දෙනාට ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා. මම පිරිනුවන් පාන එක නමයි. ශාස්ත්‍රුන් වහන්සේලා 84,000ක් ජීවමානයි කියලා ධර්මයේ පැවරුවා. ඊට පස්සේ සරුවඥන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ අමතලා තුන් යලක් විමසුවා. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, එවාගේම ප්‍රතිපත්තිය ගැන සැකයක්, සාංකාවක්, ඉමතියක්, විචිකිච්ඡාවක් තියෙනවනම් දැන් අහන්න. කිසිම කෙනෙක් ඇහුවේ නැහැ නිහඬයි. සරුවඥන් වහන්සේ වදාලා මේ පිරිසේ කිසිම කෙනෙක් නැහැ සෝවන් නොවිච්ච කෙනෙක්. සමහර කෙනෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි රහත්. එනිසා මේ සියලු දෙනාට සැකයක් නැති බව මම පිළිගන්නවා. මගේ අන්තිම වචනේ දැන් මම ප්‍රකාශ කරනවා කියලා හන්දදානි භික්කවේ ආමන්ත්‍රයාමි වෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත කියලා අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඒ වෙලාවේදී උන්වහන්සේ අන්තිම බුද්ධ වචනේ ප්‍රකාශ කරපු ගමන් නිහඬ වුණා. මහන්නි, මං අන්තිම වාට දැන් තොපාමතෙමි. සීල සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි. මානෙනි, අප්‍රමාදව එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති ධර්මයන් සම්පාදනය කරත්වා කියලා නෙද්දක පියාගත්තා. හැබැයි ගමම් පිරිනුවම් පැවෙන සූවිසි කෝට් ලක්ෂවාදයක් සමාපත්තිරය සමයදුනා. සමයදිල නැත පළවෙනි ධ්‍යානය දෙවැනි ධ්‍යානය තුන්වෙනි හතරවෙනි ධ්‍යානය දක්වා සමයදිල. ඊළඟට උන්වහන්සේ හතරවෙනි ධ්‍යානයෙන් නැගිට ගමම් අර සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත මෛත්‍රී පූර්ව භාගය අර පටිසන්ධිගත කුසල විපාක චිත්තේ සමාන විපාක චිත්තයකින් පිරිනුවන් පෑවා. ඒ වෙලාවේ දස දහසක් කළ කම්පිත වුණා. මේ විදිහට කම්පා වූ අවස්ථාවේදී සාම්ප්‍රති බ්‍රහ්මරාජා වෙල ගාථා දෙකකින් ශෝක ප්‍රකාශ කළා. අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වචනයක් කිව්වා. එවාගෙම සක්දේව රජුරුවත් ඇවිල්ලා ගාථාවක් කිව්වා. අනද මාහිමියන් වහන්සේත් ගාථාවක් කිව්වා. පසුව බුදුරජාණන් වහන්සේගේ ආදාහනය සම්බන්ධ ශීල විස්තරය කල්ැතු අහගෙන තිබුණා. ඒ අනුව ඒ ආදාහන කටයුතු ඉතාම උතුම් ලෙස සිද්ධ වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනතුරු ආදාහන කළ නොහැකි වුණ උන්වහන්සේගෙන් පස්සේ ආදාහන වුණා ඉබේම. එවාගෙම ආදාහනින් පසුව ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ශේෂ වුණා. ඒ ඔක්කොම ස්ථාන රාජධානි අටක නිදාන් කරන්න යෙදුණා. එවාගෙම ඉන්පසුව සරුවඥන් වහන්සේ පිළිබඳව අනාගත වාක්‍ය රහතන් වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා. දෙවෙනි පළවෙනි සංගායනාවේදී සරුවඥන් වහන්සේ දෙසෝ සුවාසුදාසත් ධර්මස්කන්ධයේ සංගායනා කොට අවුරුදු 5000ක් පවට්නාසේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණා. ඉතින් මේ විදිහට සරුවඥන් වහන්සේගේ ඒ පූර්ව ප්‍රාර්ථනාවේ පටන් විශ්වාසංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ පිරූ ඒ ධර්මස්කන්ධය නිසා ලෝතුරා බුදු වෙලා සූවිසි ආසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවලා තමන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාවා දාලා එවාගෙම රහතන් වහන්සේලා පිරිනිවුණා, ආර්යයන් වහන්සේලා පිරිනිවුණා, සෙස ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා, සෙසු ජනතාව සෝකේ කර්මාරූප නිපල්ලෝ ගියා. මේවාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර අනිත්‍යයි, සෑම සංස්කාර දුක්ඛයි, සෑම සංස්කාර අනාත්තයි අසුභයි. ඒ සියල්ලම දුක්ඛාරිය සත්‍යයි, දුකට හේතු උස්නාව සමුදයාරිය සත්‍යයි, ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරිය සත්‍යයි, නිවනට පැමිණෙන ආර්ය අෂ්ටායක මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ධර්මය අවබෝධ කරගෙන අජරාමර සාන්තාමා මහ නිවනටපත් වුණා. ඒ සියලු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපටත් ජීවිතේ පුරා කරන සෑම කුසලයක්ම පාරමී බාටපත් වෙලා බෝධිපාක් ධර්ම බාටපත් වෙලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සදාකාලික සෝය වූ අජරාමර සාන්ත ප්‍රණීත වූ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා, වාසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කළ කුසල අනුභව බලෙන් සෑම දිනාටම සාන්ති ලක්ෂණාමා මහ නිවන් සුවත් වේවා.
වෙසක් සතියේ නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ.